ඊළඟට රෝහිණි කවිරත්න මන්තුමිය ඔබතුමීට මින්තු 8ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අද මේ වෙන අද අපි පාර්ලිමේන්තුවේ ආනයන අපනයන සම්බන්ධයෙන් කතා කරනවා. මෙතන වෙළඳැමතුමත් ඉන්නව නිසා අද ලොකුම බදු වංචා සිද්ධ වෙන්නේ ද්‍රව්‍ය ආනයනයට සම්බන්ධ ඒවට අදාළවයි කියන එක මේ වෙලාවේ මම කියන්න ඕනේ. මොකද අපි දන්නවා සීනි බද්ද වෙනස් කරලා බිලියන 5කට වැඩිය රටට පාඩු වුණා. ඒකට අපි සීනි බද්ද කියලා නමක් දැම්මා. සීනි වංචාව කියලා නමක් දැම්මා. ඊළඟට පොල් තෙල් බද්ද වෙනස් කරා බිලියන 3කට වැඩිය රටට පාඩු වුණා. ඒකට අපි පොල් තෙල් වංචාව කියලා නමක් දැම්මා. ඊළඟට අපි දන්නවා නැනෝ පොහොර අසූචි පොහොර මේකෙන් වෙච්ච පාඩුව කොච්චරද කියලා තා වෙනකන් අපිට ගණන් හදා ගන්නවත් බැරි වුණා. දැන් අලුත්ම එක තමයි බඩ ඉරිඟු ජාවාරම. ඔයගලන් දන්නවා ලක්ෂයකට වැඩිය බඩ ඉරිඟු වගා කරන ගොවියෝ ඉන්නවා. අද මේ අයට සේනා දලඹුව ගහලා තියෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මේ වෙනකොට බද්ද වෙනස් කරන්න ලොකු වැඩපිළිවෙලක යනවා. දේශීය වෙළඳ පොලේ බඩ ඉරිඟු කිලෝ එකක මිල රුපියල් 160යි. ඒකට ගලපන රුපියල් 75ක බද්දක් ගහලා තිබුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න සේනා දලඹුව දැන් මේ 75 රුපියල් 25 කරන්න කියලා සෑහෙන්න උත්සාහ කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරිනුත් විරුද්ධයි. ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේ නිලධාරිනුත් විරුද්ධයි. හැබැයි මේ පීඩනයේ වැඩිකමටම ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි රුපියල් 25කින් අඩු කරලා ඒක රුපියල් 50 තියාගන්න සෑහෙන්න උත්සාහ කරා. හැබැයි කැබිනට් පත්‍රිකා 4ක් දාලා මේ වෙනකොට කොහොම හරි රුපියල් 25ට මේ බද්ද අඩු කරලා ගැසට් එක ගහලා තියෙනවා. කියන්න කනගාටුයි. මාතලේ විල්ගමුව මයංගනේ එතකොට ගිරාඳුරු කෝට්ටේ මොණරාගල හම්බන්තොට අනුරාධපුරයේ පොළොන්නරුව මේ පළාත්වල ඉන්න බඩ ඉරිඟු ගොවියෝ ලක්ෂයකට වැඩිය බඩ ඉරිඟු ගොවියෝ මේකෙන් අනාථ වෙනවා කියන එක කියන්න ඕනේ. දැන් බලන්න සාමාන්‍යයෙන් 650,000 මෙට්‍රික් ටන් අවුරුද්දකට අවශ්‍ය වෙනවා. මේකෙන් ලක්ෂයක් ගෙන්නුවොත් මේ කියන බද්ද ඇතුලේ ගණන් හදලා බලන්න මෙට්‍රික් ටන් ලක්ෂයක් ගෙන්නුවොත් රුපියල් 50 ගානේ රජයට වෙන පාඩුව කොච්චරද කියලා හොයලා බලන්න කියලා මම ගරු ඇමෙත්තුමාට කියනවා. මේ වෙනකොට මම දන්නවා ගැසට් එකත් අර්බුදයක තියෙන්නේ. මේ බදු සහනය නිසා රජයට ඩොලර් බිලියන 5ක් 10ක් අතර ප්‍රමාණයක් පාඩු වෙනවා. මේක අඩු කරන්න හේතුව හැටියට කියන්නේ ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි බිත්තර මිල අඩු කරගන්න ඕනේ. ඒ වගේම කුකුල් මස් මිල සහන මිලට දෙන්න ඕනි කියන එක නිසා අඩු කරනවා කියලායි කියන්නේ. ඒ වුණාට අපි කියන්න ඕනේ මේ තොග පිටින් අවුරුද්දකට ඕනි බඩ ඉරිඟු ගෙන්නන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉන්න සේනා දලඹුව මේකෙන් පාර කපාගෙන තියෙනවා. හැබැයි නිලධාරීන් කියනවා ගරු මන්ත්‍රීතුමනි මේ 1 කිලෝ එකකින් රුපියල් 5ක් 10ක් අතර ප්‍රමාණයක් සේනා දලඹුවගේ සාක්කුවට යනවලු. මෙන්න මෙතනයි වංචාව සිද්ධ වෙන්නේ. ඒ නිසා මම කියනවා බඩ ඉරිඟු ආනයනයේදී මේ වෙන වංචාව වළක්වා ගන්නට ක්‍රමයක් හදා ගන්න ඕනි කියන එක මම මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් ජනාධිපතිතුමාට මතක් කරනවා. එහෙම නොවුනොත් වෙන්නේ මොණරාගල, හම්බන්තොට, මාතලේ, අනුරාධපුරය ආදි වශයෙන් ගත්තහම මේ ඉන්න ගොවියන්ගේ ගොවිතැන එතනින් විනාශ වෙලා යනවා. ඇත්තටම ජනාධිපතිතුමාට මම මේ වෙලේ මතක් කරන්න ඕනේ මේ අපරාධය වෙන්න දෙන්න එපා. මෙහෙම වුණොත් වෙන්නේ එක්කෙනෙක්ගේ සාක්කුවකට ඩොලර් බිලියන 5ක විතර ප්‍රමාණයක් වැටෙනවා. මම අහනවා දේශීය ගොවියා ගොඩනගන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකද කියලා. මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේකද? 2048 දී ජනාධිපතිතුමා දකින්න හදනවා නම් යම්කිසි රටක් ඒකට මේ හොරුත් එක්ක මේ වැඩේ කරන්න එතුමාට පුළුවන්ද? මේ හොරු අල්ලන ක්‍රමයක් මේ රටේ හදන්නේ නැද්ද කියලා අපි එතුමාගෙන් අහන්න ඕනේ. මේවට තමයි ජාතික වැඩ පිළිවෙලක් අවශ්‍යයි කියලා කිව්වේ. ඒව අරගෙන මාධ්‍ය වෙන වෙන විදිහට කතා කරාට අද එක එක්කෙනා පෝසත් වෙනවා. හැබැයි මේ රටේ අහිංසක දුප්පත් මිනිහා හැමදාම දුක් විඳිනවා. දැන් මේ විදිහටම මුං ඇට සහ උඳු සඳහා වන බද්ද රුපියල් 300 දක්වා අඩු කරන්නට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අර කිව්ව දලඹුවාම උත්සාහ කරනවා කියලා තියෙනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා නියෝජනය කරන උතුරු පළාතේ ඊළඟට මාතලේ මොණරාගල අනුරාධපුරයේ පොළොන්නරුව බදුල්ල වගේ ප්‍රදේශවල ගොවියෝ 1,03,000කට වැඩිය මේ උඳු සහ මුංගට වගා කරන ගොවියන්ට මොකද්ද වෙන්නේ කියන එක මම මේ රජයේ වගකිව යුතු ඇමතිවරුන්ගෙන් අහනවා. ඒ වගේම මේ කෙලින්ම කියන්න ඕනේ ගොවියන්ට එහෙනම් ඕගලන් උඳු වගා කරන්න එපා, ඕගලන් මුං ඇට වගා කරන්න එපා, ඕගලන්ගේ දේවල් අපි ගන්නේ නැහැ කියලා. ඇත්තටම කියන්න ඕනේ අද ගොවියාගේ මිනිවල කපන්නේ වෙන කවුරුවත් නෙවෙයි කෘෂිකර්ම අමාත්‍යංශයයි. මේ කරන්නේ වෙන දෙයක් නෙවෙයි පොල්තෙල් වංචාව වගේ සීනි වංචාව වගේ තවත් ජාවාරම. මේ බදු වංචාවේ සල්ලි වලින් තමයි පොහොට්ටුවේ ඡන්ද කැම්පේන් එකේ සල්ලි පියවගත්තේ කියන එකත් මේ වෙලේ මතක් කරන්න ඕනේ. මේ සල්ලි වලින් තමයි දයාසිරි ජයසේකර මහලේකම්තුමාගේ ආසනය කරන්නට තිබුණු අර රැස්වීම එතුමට හොරෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සම්මේලනයේ කොළඹ සුපිරි ශාලාවකට ගත්තේ. මං කියනවා මේවා හෙන ගහන අපරාධ.
විනාඩි දෙකක් තියෙනවා.
මේ හොරකම් වලට වැටබඳින්න ක්‍රමයක් හදන්නයි කියන එක මම මේ වෙලේ මතක් කරනවා. තව එකක් කියන්න ඕනේ බඩඉරිඟු වගාවට මේ වෙලාවේ සහන දෙන්න කියලා දේශපාලනඥයෝ තමන්ගේ හෙංචයියෝ දාලා අයදුම්පත් බෙදෙනවා. හැබැයි ඒක කරන්නේ ගරු මන්ත්‍රීතුමනි දිසාපති දන්නේත් නැහැ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව දන්නේත් නැහැ, ප්‍රාදේශීය ලේකම් දන්නේත් නැහැ. අනුරාධපුරේ විතරක් අයදුම් පත්‍ර 120,000ක් බෙදලා තියෙනවා. මාතලේ බදුල්ල මොනරාගල මේ ප්‍රදේශවල ගොවිතැන් කරන බඩිරුඟු ගොවියන් ගැන මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. කිසිම ආයතනිකින් ඒ සඳහා අයදුම් පත්‍රයක් දෙන්නේත් නැහැ. මං අහනවා බදුල්ල මොනරාගල පොළොන්නරුව වගේ ප්‍රදේශවල බඩිරුඟු ගොවියන්ට මේ ඇප්ලිකේෂන් එක ගන්න පුළුවන් ආයතනයේ නම මොකක්ද කියන්නේ? එහෙම වුණොත් අපිට පුළුවන් ඒ ටික කරලා දෙන්න. අපි දන්නවා අනුරාධපුරේ නම් ඇප්ලිකේෂන් එක බෙදෙන්නේ දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා අතින්. ඊළඟට හම්බන්තොට බෙදෙන්නේ මහින්ද අමරවීර ඇමතිතුමා අතින්. අවංග අහනවා බඩුල්ල මොනරාගල මාතලේ ඒ වගේ අනිත් පළාත් වලින් මේ අයට ඇප්ලිකේෂන් එක දෙන්නේ කවුද කියන එක මට අපිට පැහැදිලි කරලා දෙන්න කියලා කියලා මේ වෙනකොට අපි දන්නවා. අවසාන වශයෙන් කතා කරොත් බඩඉරිඟු වංචාවෙන් හොයාගන්න සල්ලි වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පාර්ශවයක් සේනා දළඹුවා ප්‍රමුඛ කොටගෙන ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරලා ඒවට වියදම් කරනවා කියන එක මේ වෙලේ මතක් කරන්න ඕනේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා මේ වංචාවන් එකතු කරගත්තේ නැත්නම් මේ බදු වංචාවල් වලට වැට ගැහුවේ නැත්නම් අපේ රට පත්වන ඉරණම ගැන කියන්න කනගාටුයි. ඒ සඳහා රජයේ වැඩපිළිවෙල මොකක්ද කියන එක මේ සභාවට දැනුම් දෙන්නයි කියලා අපි යෝජනා කරනවා. දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ අපි වංචාවල් ගැන කතා කරනවා, දූෂණයන් ගැන කතා කරනවා, ඒවට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා මිසක මේ හොයපු වංචාවක් අපි දකින්නේ නැහැ. සීනි වංචාවට මොකද්ද වුනේ? පොල්තෙල් වංචාවට මොකද්ද වුනේ? නැනෝ පොහොර වංචාවට මොකද්ද වුනේ? අසුචි පොහොර වංචාවට මොකද්ද වුනේ කියන එක මේ සභාවට දෙන්න ඕනේ. ඒ වගේම මේ බඩඉරිඟු ජාවාරම ඇතුලේ 1 කිලෝ එකෙන් රුපියල් 5ක් 10ක් අතර සාක්කුවට දාගන්න හදන මේ සේනා දළඹුවාගෙන් බඩඉරිඟු ගොවියා බේරලා දෙන්නයි කියලාත් මම ඉල්ලා සිටමින් මන් නිහඬව ස්තුතියි.
ඔව් මන්ත්‍රී. ඔව් ජගත් පුෂ්පා.
ත්‍රික්ක සම්බන්ධව මොණරාගල දිස්ත්‍රික්කයේ කියන ආකාරයේ කිසිම ඉල්ලුම් පත්‍රයක් නිකුත් කළා නැහැ. ඔබතුමිය ඔප්පු කරන්න ඉල්ලුම් පත්‍රයක් කාටද දීලා තියෙන්නම් කියන්න මම වග්ගීමෙන් කියන්නේ කිසිම ඉල්ලුම් පත්‍රයක් නිකුත් කළා නැහැ.
රෝහිණි මන්ත්‍රී. ඔව් රෝහිණි මන්ත්‍රී.
මම කිව්වෙත් මොණරාගල බෙදලා නැහැ කියලා තමයි. මොණරාගල බෙදලා නැහැ කියලා කිව්වේ ඔබතුමාට දීලා නැහැ බෙදන්න. තනියෙන් බෙදාගෙන.
ඔව් නලින් බණ්ඩාර ගරු එමතුමා ඔබතුමාට විනිත්තු 22 කාලයක් තියෙනවා.
නලින් බණ්ඩාර
sorry නලින් ෆ්‍රෙන්ඩ් සමාන්. නලින් ෆ්‍රෙන්ඩ් එමතුමා.
මුලසුනේ ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම අද දින අතිවිශේෂ ගැසට් පත්‍ර හතරක් විවාදයට ගන්න වෙලාවේ මේකිනුත් විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යංශය හා සම්බන්ධ
ගරු රෝහිණි මන්ත්‍රීමේ මුලසුන
මුලසුන රුදවන ගරු මන්ත්‍රීතුමනි අද විශේෂයෙන්ම මේ ගැසට් හතරෙන් අතිවිශේෂ ගැසට් පත්‍ර හතරෙන් විශේෂයෙන්ම ආනයන අපනයන පනත යටතේ තියෙන ගැසට් පත්‍රයත් ඒ වගේම අපනයන සංවර්ධන පනත යටතේ තියෙන ගැසට් පත්‍රයත් විශේෂයෙන්ම වෙළඳ අමාත්‍යාංශයත් එක්ක සම්බන්ධ වෙච්ච එහෙම නැත්නම් සම්බන්ධ කමක් පවතින පනත් දෙකක් නිසා මම වැඩිපුර ඒ සඳහා කාලය වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ආනයන අපනයන පනත යටතේ නිකුත් කරපු ගැසට් පත්‍රයන් මගින් මේ රටට තිරුගු පිටි ආනයනය කිරීමේදී බලපත්‍ර යටතේ තිරුගු පිටි ආනයනය කිරීමට කටයුතු කිරීමට මුදල් අමාත්‍යාංශය තීන්දුවක් ගත්තා. මේකෙදි අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම ගිය අවුරුද්දකට ඉස්සර ඉස්සෙල්ලා තිරිඟු පිට මිල රුපියල් 410ක් 425ක ඉතාමත් අධික ලංකා ඉතිහාසයේ කවදාක්වත් ගිය නැති තිරිඟු පිට මිලක් මේ රටේ තිබ්බා. එතකොට අපි ඊට ඉස්සෙල්ල මේ තිරිඟු පිට රුපියල් 410කට විතර යන්න ඉස්සෙල්ලා මේ රටේ ජනතාව රුපියල් 80කට 85කට තමයි තිරිඟු පිට කිලෝ එකක් මේ රටේදී මිලදී ගත්තේ මේ රටේ දේශීය සමාගම් වලින්. හැබැයි රටේ ආර්ථික අර්බුදයත් එක්ක ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම නිසා තිරිඟු පිට මිල ඉහළ ගියා. ඒ නිසා තමයි අපි විශේෂ වැඩපිළිවෙලක් හදලා අපි ආනයනික තිරිඟු පිටි මේ රටට ගෙන්නන්න කටයුතු කරේ. මෙතනදී ඒ අනුව අපි ඒ කටයුතු කරද්දී තිරිඟු පිටි මිල රුපියල් 165කට විතර අපිට පල්හැට ගෙන්න කටයුතු කරන්න හැකියාව ලැබුණා. ඒ එක්කම තමයි මුදල් අමාත්‍යාංශය තීන්දුව කරේ මේ රටේ දේශීය සමාගම් දෙකට වැඩි අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ වගේම විදේශ විනිමය ඉතුරු කරගන්න ඕන. ඒ වගේම සහල් නිෂ්පාදනය මේ අවස්ථාවේ රට තුළ තියෙන නිසා සහල් නිෂ්පාදනයට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන කියන ප්‍රතිපත්තිය තුළ නැවත ආනයනයේ පිටි සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතටපත් කරලා තියෙනවා. මේකෙදි අපිට කාරණා දෙකක් තියෙනවා. මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් භාණ්ඩ මිල අඩු වීමට කැමති වුණත් භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කරත් මුදල් අමාත්‍යාංශයේ මේ ගත්ත පියවර එක්ක මට එකඟ වෙන්න වෙනවා. හැබැයි මට එකඟ වෙන්න බැරි දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ දේශීය සමාගම් දෙක මේ වැඩේ හරියට කරනවා නම් එහෙම නැත්නම් මේක වගකීම් බාර ගන්නවා නම් හැබැයි ඒකට වගකීමක් තියෙනවා. මේ රටේ පාරිභෝගිකයට මේ භාණ්ඩ මේ තිරිඟු පිටිවල මිල සාධාරණ මිලක් යටතේ ලබා දෙන. සාධාරණ මිලක් කියන්නේ තමන්ගේ වියදමට ඒ වගේම තමන්ගේ ලාභයට එකතු වෙච්ච සාධාරණ මිලක් ලබා දෙන්න. නමුත් අපි පහුගිය කාලේ මේ ගැන කතා කරපුවම විශේෂයෙන් පාටලි චම්පක රණවක මැතිතුමා ඉන්නවා මුදල් කමිටුවේ සමාජිකයෙක් වගේ මේ පහුගිය දවස්වල එතුමා සභාපතිතුමා ලැබුවා. එතකොට විශේෂයෙන්ම කතා කරා මේ සමාගම් දෙක මේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක තිරිඟු පිට මිල වැඩි මිලකට විකුණනවායි කියන එක. ඒතොර ඒකේ අදවේදී රුපියල් 200කට තමයි විකුණන්නේ. නමුත් අපේ යෝජනාව සහ අපේ අදහස සහ අපි ගන්නේ කිරීම තුළ මේක ඊටමත් වැඩි තත්ත්වයක තමයි තියෙන්නේ. එතකොට අපි දැන් අපි වැඩ කරන්න ඕන මුදල් අමාත්‍යාංශයේ මේ ගත්ත තීන්දුවත් එක්ක අපි කොහොමද මේ සමාගම් වලට කියලා පිටිබිල බස්සන්නේ කියන එක. හැබැයි මම එක දෙයක් කියනවා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මේ ඇයට මේ ආනයනික පිටි නැවැත්වීම තුළ තරංකාරීත්ව නැතිවීම තුළ නැවත ඒ ඇයට පිටි වැඩි කරගන්න බැරි වෙන යුතුකම මගෙන් කෙරුවා. මම පාරිභෝගික අධිකාරියේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරලා මේ පිටි මිල වැඩි වෙන එක මම නැවත්ත ගත්තා. එතකොට දැන් අපි කතා කරන්න ඕන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම යුතුකම වෙන්නේ මේ සමාගම් දෙකට අපි බලපෑම එහෙම නැත්නම් සමාගම් දෙකට අදහස් යොමු කරලා මේ පිටි නැවත මිල අඩු කරගන්න. එතකොට මේ තුල තියෙනයි පාරිභෝගිකයන්ට සහ ජනතාවට සහනයක් ලැබෙන්නේ. මොකද අපි කවුරුත් දන්නවා අද රටේ ජනතාවගේ මූලික ආහාර දෙකේ එකක් බත් සහ පාන් පිටි. එතකොට ඒ ආශ්‍රිත නිෂ්පාදන ඒ සඳහා අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා. මේක අඩු කරගන්න සියලු දෙනාට සහයෝගය ලබා දෙන්න. ඒ නිසා මම හිතන්නේ අපිට ඉක්මනින් මේ වැඩේ ඉක්මනින් කරගන්න වුණොත් විමනයි අපි මේ ගත්ත තීන්දුවේ ප්‍රතිඵල ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි ඒ වගේම තමයි මේක ඩොලර් අපි ආරක්ෂා කරගන්න කියලා අපි නවත්වනවා නම් මේ සමාගම් අර කියපු අපි එවලේ කතා කරපු මේ රටේ විදේශ විනිමය කොච්චර දුරට පිටර එළියට යනවද ඒ අරින ඒ මේ තිරිඟු පිටි ගේන්න ඒට ඒ ප්‍රමාණයෙන්ද රටේ යන්නේ කියන එකත් අපි බලන්න ඕන. එහෙම නැතුව සමහරලාට වෙන්නේ අපි අර ආනයනය කරන්න ගිය ඩොලර් ප්‍රමාණය ඉතුරු කරගන්න කියලා මේ තිරිඟු ඇටෝලින් ඊටත් වැඩිය ප්‍රමාණයක් යන්න අපිට හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය. ඒ සඳහා මම අවධානය යොමු කරන්න කියලා තියෙන්නේ. ඒ වගේම තමයි අපනයන සංවර්ධන පනත යටතේ දාලා තියෙන සිමෙන්ති සඳහා මේ සෙස් බද්ද. මේ සෙස් බද්දත් අපි මේ සඳහා මුදල් අමාත්‍යාංශය දීලා තියෙන්නේ.
සිමෙන්ති විශේෂයෙන් පහුගිය කාලේ අපි ඩොලර එක අපේ ශක්තිමත් වීම තුළ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී විශාල මිල අඩුවීමක් සිදු වුණා. ඒ වගේම ඒ අන්තර්ජාතික වශයෙන් මිලදී ගැනීමලදී ඒ මිලවල් විශාල වශයෙන් ක්ලින්ක වැනි ප්‍රධාන අමුද්‍රව්‍ය වල මිල අඩු වුණා. ඒතර මම මේ සමාගම් එක්ක සාකච්ඡා කළ මේ අයට මිල අඩු කරගන්න කටයුතු කරත් රුපියල් 100කින් 150කින් විතර මිල අඩු කරගන්න හැකියාව ලැබුණත් මගේ මට්ටමෙන් මම හිතන්නේ ඒක තවමත් මිල අධිකයි. මොකද මේ තීරුදුල අහිංසක මිනිහෙකුට සිමෙන්ති කොට්ටයක් අරන් තමන්ගේ ගෙදරක තියෙන පොඩි වැඩක් කරන්න ගියොත් මේ තියෙන මිල ඉතාමත් අධිකයි. මොකද මේක අපි දැක්කේ රුපියල් 950ට තිබ්බ සිමෙන්ති කොට්ටේ තමයි රුපියල් 2800 3000ට ගිහිල්ලා අද 2100 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒතර මගේ දැනුම අනුව සහ මගේ පාරිභෝගික අධිකාරියේ ගන්නේ කිරීම අනුව මේ තවත් පොඩ්ඩක් අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අය තව මිල බැස්වීමකට සූදානම් වෙන්න ඕන කියන එක අපි විශේෂයෙන්ම කියනවා. ඒ අතරතුර තමයි රජය විසින් ආනයනය කරන ක්ලින්ක සඳහා රුපියලක බදු පනවල 1 කිලෝ එකක් සඳහා, ඒ කියන්නේ කිලෝ 50ක් නම් අපි රුපියල් 50යි. ඒ වගේම ආනයනය කරන සිමෙන්ති සඳහා රුපියල් 5ක් 1 කිලෝ එකක් සඳහා මේ බදු දබාගෙන බදු දමලා මේ සඳහා යම් ආදායමක් ආණ්ඩුවට ගත්තා. හැබැයි ඊටත් වැඩිය ඒ බදු පැනවුවත්ටත් වැඩිය මෙයාට මිල අඩු කරගැනීමේ හැකියාව අඩු කිරීමට හැකියාව තියෙනවායි කියන එක මම හිතන්නේ මුදල් කාරක සභාවෙත් සාකච්ඡා කරා. මොකද පාරිභෝගික අධිකාරිය මේ සඳහා කැඳවල එයාට ඒ මුදල් කමිටුව එයාට උපදෙස් ලබා දුන්නා. ඒ නිසා අපි මේ අධික ලාභය ලබා ගන්න එක මේ පාරිභෝගිකයට ඒ වාසිය ලබා දෙන්න කියන එක අපි විනිසරම අවධානය කරන එක. මොකද අපි පහුගිය කාලේ දැක්කා මට ආහාර උද්දමනය පහුගිය කාලේ ඉතාමත් අඩු කරලා 90%ක් තිබ්බ ආහාර උද්දමනය ඍණ 2.5ට ගෙන්න ගන්න මට පුළුවන් තරම් මම උත්සාහ කරලා මුදල් අමාත්‍යාංශයෙන් මගේ සම්පූර්ණ සහයෝගය අපි ලබා දුන්නා. ඒ නිසා හැබැයි ආහාර නොවන භාණ්ඩ විශේෂයෙන්ම සිමෙන්ති යකඩ ඒ වගේම වයර් මේ වගේ විශාල සමාගම් මට්ටමින් ක්‍රියාත්මක කරන දේවල් වල මිල අඩුවීමක් අපිට හම්බුන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අද වෙද්දී අපිට එකම බලපෑමක් තියෙන්නේ අපිට මේ සඳහා තියෙන තද බලපෑමක් කරලා මේ සඳහා මිල අඩු කරගන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම පහුගිය කාලේ අපි දැක්කා මේ මන් තවත් එකක් අපි ඉදිරියේදී අනාගතයේදී අපි අවධානය යොමු කරන්න වෙනවා මේ කිරිපිටි සම්බන්ධව. විශේෂයෙන්ම කිරිපිටි ආනයනය කිරීමේදී මේ හා සමානවම අපිට යම් තීන්දුව ගන්න වෙනවා. මොකද අපි අද වෙද්දී අපි සාමාන්‍යයෙන් අපි 2020ට ඉස්සෙල්ලා මේ අර්බුදයේ ඉස්සෙල්ලා ටොන් 4500ක් මාතර කිරිපිටි ආනයනය කෙරුවා. අවුරුද්දට ගත්තොත් අපි US මිලියන 350ක ප්‍රමාණයක් මේ රටෙන් කිරිපිටි ආනයනය සඳහා අපි වියදම් කරනවා. එතකොට මේ කිරිපිටි ආනයනය අපේ ආර්ථික කඩාවැටීම තුළ කිරිපිටි ආනයනය ටොන් 4500 ඉඳලා ටොන් 800 දක්වා අඩු වුණා. එතකොට ඒ කාලෙවෙදි දේශීය නිෂ්පාදකයට දේශීය කිරි නිෂ්පාදනයට විශාල අවස්ථාවක් ලැබුණා තමන්ගේ නිෂ්පාදනය වැඩි කරගන්න ඒ තිබ්බ මිලත් එක්ක. එතකොට නැවතත් දැන් අපි ඩොලර් පිළිබඳ තියෙන ප්‍රශ්නයට විසඳුම් ලබලා දෙද්දී ඒ වගේම බැංකු වලින් ඩොලර් සඳහා ආනයනය සඳහා අවස්ථාව ලබලා දෙද්දී පහුගිය කාලය තුළ මේ ටොන් 800 මැස්සෙක නැවත 4500 ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි අර අපේ තිබ්බ අවුරුදු 3-4කට ඉස්සෙල්ලා තිබ්බ තත්ත්වයේ ටොන් 4500 නෙමේ මේ මාසේ වෙද්දී 5000කට සීමාවකට අපි ගිහිල්ලා තියෙනවා. ඒතර අපි බලන්න ඕනේ දැන් මේ අපි මේ ඩොලර තරම් මෙච්චර වියදම් කරන්නේ මේ අපි උපරිම දැන් අපිට ඩොලර තියෙනවද එක්කත්ද කියලා. ඒ නිසා මම හිතන්නේ මේ සඳහා අපි අවධානය යොමු කරන්න වෙනවා. අපි අපේ පැත්තෙන් අපි උපරිම බදු ප්‍රමාණය කිලෝ එක රුපියල් 235ක බදු ප්‍රමාණයක් ඊළඟට 115ක වැට් බදු ප්‍රමාණයක් ඒ අමු සියලුම දේ දාලා ඉවරයි. එහෙනම් අපිට ඒක තර්කයක් තියෙනවා. දැන් අපි උපරිම බදු වලට ගිහිලා නම් අපිට ඊටහා කරන්න දෙයක් නැහැ. හැබැයි අපිට මෙච්චර පිටි ප්‍රමාණයක් ගෙනලා මේ ඩොලර ටික අරින් නැත්නම් මේටත් අපි අර තිරුඟු පිටි වලට දේශීය අයව ආරක්ෂා කරන්න වගේම ඒ වගේම මුදල් ඉතුරු කරගන්න ඕන වගේම තීන්දුවක් මේකටත් ගන්නවද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා ඒ තර්කය එහෙමනම් අපිට මේ තර්කයට ගියොත් අපිට පුළුවන් වෙනවා මේ කිරිපිටි වලටත් යම් කිරිපිටි මිල අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් මිල අඩු කරන්න. දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් පහුගිය මාස 8කට අවුරුද්ද 809කට ඉස්සෙල්ලා කිරිපිටි කිලෝ එක කිරිපිටි ටොන් එකක් $3600 අද වෙද්දි $2500. විශාල මිල අඩුවීමක් ඩොලර් එක දිහා බලපුවම අන්තර්ජාතික මිල. හැබැයි ඒ වාසිය පාරිභෝගිකයට ලැබුණ නෑ. එනිසා අනිවාර්යෙන්ම පාරිභෝගිකයට මේ වාසිය ලැබුණොත් රුපියල් 3400ක් පිටිකිලෝයකට අඩු වෙන්න ඕන. ඉතින් එහෙම අඩුවීමක් පිටි පැකට් එක රුපියල් 200ක් 250ක් අඩු වෙන්න ඕන. මේ අය මම සාකච්ඡා කරපුවම කියන්නේ මේ අද අනුන කරන එක මාස 6කින් තමයි ලංකාවට එන්නේ. එනිසා මේ පිටි මිල අඩු වෙන්න කල් යනවා කියලා. එනිසා හැබැයි ඒ කෙසේ වෙතත් අපි ඒ සම්බන්ධවත් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා අපි ඉක්මනින් තීන්දුවක් ගන්න ඕන. එහෙම නැත්නම් මේකෙන් අවාසියක් වෙන්නේ පාරිභෝගිකයට අධික ලාභයක් ලැබෙන්නේ මේ සමාගම් වලට කියන එක මට මතක් කරන්න වෙනවා. මොකද ඒ වගේම අපිට මේ සියලු දේ වෙද්දී ඒ වගේම අපිට තවත් ප්‍රශ්නයකට දාපි මූල දින්ද වෙනවා. මොකද මේ නියඟය සහ අපේ මේ පහුගිය කාලේ තිබ්බ පොහොර ප්‍රතිපත්තිය නිසා මේ රටේ නිෂ්පාදනය කඩා වැටීම. මම හිතන්නේ අපි මේ පාර්ලිමේන්තුවේ පහුගිය අවුරුදු මාස 8ක් අවුරුද්දක් විතර කතා කරේ මේ රටේ ආර්ථිකයේ කඩා වැටීම තුළ මේ මුදල් කඩා නැතිවීම තුළ කොහොමද අපි මේ ආර්ථිකය ගොඩනගන්නේ කියන එක තුළ. හැබැයි මේ ආර්ථිකය ගොඩනගනවා කියන එක කියන්නේ සම්පූර්ණ මුදල් සඳහා විසඳුමක් ලබා දෙන එක නෙමෙයි. අපේ කඩා වැටිච්ච නිෂ්පාදන නැවත ගොඩනගා ගන්න වැඩපිළිවෙලකුත් අපිට මීට සමාන්තරව යන්න ඕන. මම හිතන්නේ විශේෂයෙන්ම අපි ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තිය තියෙන ප්‍රශ්නත් එක්ක අපි වීගෝ විසන සඳහා වැඩි අවධානයක් කරලා පොහොර ලබා දීලා VS වෙන්න ලබා ගත්තත් අපි ඊට පස්සේ තිබ්බ නිෂ්පාදන සඳහා අපි අපේ නිෂ්පාදන සම්පූර්ණ කඩා වැටලා. මම උදාහරණයක් ගත්තොත් අපිට අවශ්‍ය වෙනවා ටොන් 250,000 ටොන් 1,03,000 අවුරුද්දට ලූණු. අද වෙද්දී තමුන්නාන්සේලා අපි දන්නවා සියලු දෙනාම ලූණු සඳහා ඉන්දියාව අපනයනය කිරීමේදී රුපියල් 40ක බද්දක් ගහපුවම විශාල වශයෙන් මේ රටේ ලූණු මිල වැඩි වුණා. හැබැයි අපි දඹුල්ල ප්‍රදේශවල අපි විශාල වශයෙන් ලුණු ගොවිතැන් කරපු ප්‍රදේශ. මට මතකයි මම 2014 සතොස් සභාපතිවරයා ඉද්දී අපි විශේෂ කොමිටියක් දාලා මුදල් අමාත්‍යාංශයේ සහතික මිලක් මේ ලුණු ගොවියන් ලබා දීම තුල 2014 දී ටොන් 90,000ක් මේ අපි මිලදී ගන්න කටයුතු කරුවා. ඒතර අද මේක ටොන් 5000ට බැහැලා මේ ගොවියා මෙතනින් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා වෙනත් භෝගවලට. එහෙම නැත්නම් මේ නිෂ්පාදනය කඩා වැටිලා. එතකොට ඒ අය කාලේ අපි 130ක් 35ක අපේ නිෂ්පාදනයක් කරුව අපිට අවශ්‍යතාවෙන් ටොන් 90,000ක් කියන්නේ 130ක් 35ක්. අද 0.25ට අඩු වෙලා තියෙනවා. එහෙනම් අපිට මේකට අපි අනිවාර්යයෙන්ම මේ සඳහා මේ භෝග සඳහාත් අපේ මේ පොහොර එහෙම නැත්නම් අපේ කෘෂිකර්මයේ පැත්තෙන් අපි වැඩි අවධානයක් යොමු කරලා නිෂ්පාදනය වැඩි කරගෙන වැඩපිළිවෙලක් යන්න වෙයි. මොකද හේතුව තව තවත් ඉස්සරහට රටවල් මේ තියෙන ආහාර අර්බුදය නිසා තමන්ගේ රටේ පරිභෝජනය සඳහා අවශ්‍ය කරන පියවර ගන්නවා. මේක අපි මාස ගානකට ඉස්සෙල්ලා අපි සියලු දෙනා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කිරීම තුළ අපි යම් පියවර ගත්තත් තවත් ඉස්සරහට අපිට මේ සඳහා පියවර ගන්න වෙයි. එහෙම නැතුව ගියොත් අපිට විශාල ආනයනයක සඳහා යන මුදලක් වැය කරන්න වෙයි. එහෙම නැත්නම් ආනයනය කරන සඳහා අපිට විශාල ආනයනය කිරීම වලට යන්න වෙයි. එනිසා මම ඒකත් අපේ රටේ අපි අවධානය යොමු කරන්න ඕන. මං හිතන්නේ අපි ඒ නිෂ්පාදනය තුළ ඉතරයි මේකට විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ මේ තුල කඩා අපේ රටට මේ ඩොලර් අර්බුදයක් තුක මේ ආර්ථික අර්බුදයක් තුල විශේෂයෙන්ම දීවර සම්පත නිලා ගන්න දීවර ශේෂ්ඨය ඒ වගේම පසු සම්පත් ශේෂ්ඨය මේකෙත් කඩා වැටීමක් සිදු වුණා. අවශ්‍ය කරන සතුන් මේ රටට ගෙන්න ගන්න බැරුව ඒ වගේම බිත්තර අලුත් බිත්තර අරගෙන අලුත් පැටව හදන මව් සතු මේ රටට ගෙන්න ගන්න බැරුව අවුරුද්දක් එකහමාරක් මේ රටේ තිබ්බ සම්පූර්ණ මේ ෆාම්ස් වල එහෙම නැත්නම් ගොවිපළවල් වල තිබ්බ ධාරිතාව කඩා වැටුණා. එතකොට මේ කාර්යතාව කඩා වැටීම තුළ කුකුල් පැටවුන් නිෂ්පාදනය අඩුවීම තුළ මේක බිත්තර සහ කුකුල් මස් වල බලපෑවා. එතකොට අපි මේ හැමතිස්සෙම ආර්ථික කඩා වැටීම කොච්චර දුරට අනිකුත් ශේෂ්ඨ සඳහා බලපෑවද කියන එක අපි බලන්නේ. අපි බලන්නේ හැමතිස්සෙම අපිට අපි දෙගොල්ලොම විපක්ෂයේ අය කතා කරන්නේ IMF එකෙන් කොච්චර දෙනවද, IMF එකෙන් කොච්චර ගන්නවද, ඒ වගේම දැන් ලෝන් එක කවදද ගෙවන්නේ. මේ කතා කරන්නේ මේ අපි තියෙන මුදල් පිළිබඳ විතරයි. හැබැයි ඒ ආර්ථික ආර්ථික අර්බුදයක් එක්ක රටේ නිෂ්පාදනය කොච්චර කඩාවැටීම තුළ ඒකෙන් පාරිභෝගිකයට කොච්චර හානියක් වුණාද, පාරිභෝගිකයෙන් ජනතාවට කොච්චර බරක් ආවද, ඒ බරට අපි කොහොමද විසඳුමක් ලබා දෙන්නේ කියන එක අපි කතා කරන්නේ නැහැ. එනිසා මම විශේෂයෙන්ම අපි කියන්නේ අපි වෙළඳ අමාත්‍යාංශයේ විදිහට මම පුළුවන් තරම් අපි කෘෂිකර්ම අමාත්‍යාංශයත් ඒ වගේම පශුත් අමාත්‍යාංශයත් ධීවර අමාත්‍යාංශයත් සම්බන්ධීකරණය කරනවා මේ සඳහා පුළුවන් තරම් නිෂ්පාදනය වැඩි කරගන්න ඉක්මනින් යන්න කියන එක. හැබැයි ඒ අයටත් ගැටලු තියෙනවා. හැබැයි දැන් ටිකෙන් ටික යම් විසඳුම් ලබා දෙනවා. හැබැයි අපි ඔය ඔබතුමියත් දැන් කතා කරපු බඩිරිඟු සම්බන්ධව විශාල ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යතුමා හිනාවෙවි ආව එතුමා උත්තර දෙයි. ඉතින් දැලඹුවත් කියලා තමයි කිව්වේ. දැන් ඒක අහගන්න ඕනේ වෙනම. ඉතින් ඒ අනුව එතුමා උත්තර දෙයි. හැබැයි මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාත් එක්ක මොන ප්‍රශ්න අපි තිබ්බත් අපි අපේ සහයෝගය ලබා දෙනවා මේ රටේ මේ වෙළඳ අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා යම් දේවල් වලදී ප්‍රතිපත්ති වශයෙන් වෙනස්කම් අපි කතා කරත් අපි මම දන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රගතිය මත පමණයි පාරිභෝගිකයට යම් සහනයක් ලබා දෙන්න මට හැකියාව ලැබෙන්නේ. එහෙම නැත්නම් මට කරන්න තියෙන්නේ පුළුවන් තරම් රටින් ගේන්නයි රටට මෙහෙන් තියෙන සල්ලි ටික අරින්නයි වැඩපිළිවෙලක් පමණයි. ඉතින් මම ඒ ගැන විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕන. එහෙම නැතුව ගියොත් මම හිතන්නේ අනාගතයේ අපිට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න අපිට හැකියාවක් එන්නේ නැහැ. එතකොට අනිත් එක තමයි අර විශේෂයෙන්ම කිව්වා අපි මොකද මම වෙළඳ අමාත්‍යවරයා වශයෙන් මේ දන්නවා අපනයනය කිරීම සම්බන්ධවදී පාර්ලිමේන්තු රැම්පරණෝක මැතිතුමත් කිව්වා මේ අපි කියනවා මේවා ඇත්තටම අවධානය යොමු කරලා මේවට පියවර ගන්න ඕන. මොකද අපි පහුගිය කාලේ තිබ්බා අපිට ඩොලර් ටික නැති වෙද්දී අපනයනය කරුවෝ ළඟ තමයි මේ ඩොලර් තිබ්බේ. එතකොට ඒ අයගෙන් ඩොලර් ඉල්ලලා තමයි අපි ඒක සාකච්ඡා කරලා තමයි ඩොලර් ටික ඉල්ලගෙන ආනයනය කිරීම කටයුතු කරන්න අපි ඒකට පස්සෙන් ගියා. හැබැයි ඒ වෙනටත් අපි ඔය කියපු විදිහට කතා කරලා විශාල ඩොලර් ප්‍රමාණයක් මේ රටෙන් පිටමං කරලා තිබ්බේ. ඒක අවුරුදු 10ක 15ක 20ක ඉඳලා කරගෙන ඇවිල්ලා පහුගිය අවුරුදු 14 5ක ඉතාම ශීඝ්‍රයෙන් වැඩි වෙලා ගිහිල්ලා තමයි මේ රටේ ඩොලර් ප්‍රශ්නෙට යම් දෙයක් හේතුවක් විදිහට අපි දැක්කේ. එතකොට අපි නිකන් උදාහරණයක් ගන්න පාටලි යමතුමා මේ සම්බන්ධව දිගින් දිගටම එතුමාගේ කමිටුවේ සාකච්ඡා කරන නිසා මම අවධානය යොමු කරන්නේ අපි අපනයනයක් කරලා 20ක 30ක ප්‍රමාණයක් ඒ රටවල නවත්වනවා නම් ඒ අපනයනයට අවශ්‍ය කරන ඩොලර් රෝ මෙටීරියල් සඳහා අපිට ගිය වියදමයි. එහෙම නැත්නම් අපිට මෙහෙදි වියදම් කරන ප්‍රමාණය ඇරුණම 30%ක් එහෙ නවත්වනවා නම් අපිට අපනයනෙන් තියෙන්නේ තේරුම් මොකද්ද? අපි අපනයනය කිරීමේ තේරුම් මොකද්ද? ඒ නිසා අනිවාර්යෙන්ම අපි මේ සඳහා පියවරක් ගන්න ඕන. මොකද රෝ මෙටීරියල් එහෙම නැත්නම් අමුද්‍රව්‍ය සඳහා යන වියදම ඒ ආය යනවා හෙට. ඒ රටවල් වලට. එතකොට ඒ ටිකක් ඉවර කරලා සාමාන්‍ය එන්නේ ලාභේ 30% නම් 35% නම් 40% නම් ඒකෙම ප්‍රමාණයක් ආපහු එහෙ ගිහිල්ලා නවත්වනවා නම් අපිට අපනයනය කිරීමේ තේරුමක් නැහැ. අපි රටේ ඉන වාසිය අපිට එන්නේ නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම විජේදාස රාජපක්ෂ මැතිතුමාත් කියුවාගේ අපි මේ සම්බන්ධව හැකි ඉක්මනින් අපි
හරියටම මුළු අපනයන වලින් 124කට සමාන ඩොලර් තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. 75%ක් ගෙනල්ලා නැහැ.
ඔව්. ඒක තමයි. එතකොට අපි මේ අර ආර්ථික පිළිබඳ වැඩපිළිවෙලට උත්තර සොයන ගමන් මේව සම්බන්ධ උත්තර හොයාගත්ත නැත්නම් අපිට අනාගතයේත් වෙන්නේ නැවතම ඒ වගේ අර්බුදකාරී තත්ත්වවලට අපිට මුහුණ දෙන්න කොයි ආණ්ඩුව ආවත්. මේකේ ආණ්ඩුව දෙපැත්තට විපක්ෂයේ දෙපැත්තට කතා කිරීමේ චෝදනා කර ගැනීම නෙමෙයි මේකේ වැදගත් වෙන්නේ දෙගොල්ලෝ එකතු වෙලා මේ සඳහා විසඳුමක් ලබා දීලා රටට අවශ්‍ය කරන මේ තීන්දුව අපි දෙගොල්ලෝ එකතු වෙලා ගන්න ඕන. ඒතර කොයි ආණ්ඩුව ආවත් ඒ ප්‍රතිපත්තිය තියාගෙන මේක ගෙනියන්න පුළුවන්. එහෙම නැතුව වෙන්නේ මොකද්ද? මේ පැත්තෙන් ඒ පැත්තට ගියා, මේ පැත්තෙන් මේ පැත්තට ගියාද සියලු දෙනා අවශ්‍ය දේ වැඩේ කරලා ඉවරයි. ඒ නිසා අපි සියලු දෙනාම මේක තව මිනිත්තු
දෙකයි.
ඒ නිසා මම හිතන්නේ විශේෂයෙන්ම අද අපි ඒ තැත්තට එන්න ඕන. මම හිතන්නේ පහුගිය කාලේ මේ ආර්ථික අර්බුදයත් එක්ක අපි සියලු දේශපාලකයෝ සියලුම දෙනාට මේ චෝදනාව ආවා. හැබැයි මේකේ අවසාන වග උත්තරකාරයෝ ඉන්නේ අපි දිහා අපිට බැන බැන අපිට චෝදනා කර කර වෙන අය තමයි මේකේ ලාභ ගන්නෙ. හැබැයි අපි දෙගොල්ලෝ මේකෙත් එක්ක චෝදනා කර කර ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන හරණී මන්ත්‍රීතුමිය විශාල වශයෙන් චෝදනාවක් කරා ආණ්ඩුව අඬනවා ආණ්ඩුව හැකියාව ආණ්ඩුවට හැකියාව නැහැ කියන ආණ්ඩුවම කියනවා. හැබැයි ඒ වගේම ඒ සඳහා වැඩපිළිවෙලක් නැහැ කියලා. මම හිතන්නේ ශෙහාන් නැමැතුමා මේ අපි අවුරුද්ද තුල අපි ගෙතු වැඩපිළිවෙල ඉතාමත් පැහැදිලිව සඳහන් කරනවා. මම හිතන්නේ ඒ සඳහන් කිරීම තුළ ඕනම් පුජ්‍යලයකට තේරෙනවා මේ අවුරුද්ද තුළ අපි ගත්තු තීන්දුව නිසා තමයි අද මේ ආර්ථිකය ශක්තිමත් කරලා ආර්ථිකය ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙල අපි අරන් ගියේ. ඒ නිසා තමයි අර මං කියුවේ අද අපේ ඩොලර් ප්‍රමාණය තියෙනවා. දැන් මේ ඩොලර් අපි හරියට පාවිච්චි කරනවද කියන එක බලන්න ඕන. අපි නැවතත් ඩොලර් ප්‍රමාණය ඕනට වැඩිය පාවිච්චි කිරීම තුළ නැවතත් අපිට ප්‍රශ්නයක් වෙනවද කියන තත්ත්වෙටම අපි අද ඩොලර් ආනයනය කිරීම සඳහා පාවිච්චි කරනවා. ඒ ගැන අවධානය යොමු කිරීම තමයි මම මේ කිව්වේ. ඒ නිසා මම කියන්නේ අපි එහෙම අඳන්නේ නැහැ. අපි අඳෝනා තියන්නේ නැහැ. අපි අඳෝනා තිබ්බ වෙලාවේ තමයි අපි මේ ආණ්ඩුව බාරගත්තේ. ඒ නිසා අපි අපිට තිබ්බ දැනුම අපිට තිබ්බ හැකියාව ඒ හැම දෙයක්ම අපි 100%ක් නෙමෙයි 150%ක් අපි මේ සඳහා සහයෝගය දීලා තමයි අද වෙද්දි මේ බහණ්ඩ මිල සහ රටේ බහණ්ඩ හිගයක් තිබ්බ එක නැති කරගෙන අපි මේක සඳහා කටයුතු කෙරුවේ. ඒ නිසා මම හිතන්නේ මගේ පළවෙනිම දේ තමයි අපි මේ රට ගොඩනගනවා නැවත කෘෂිකර්මාන්තය එහෙම නැත්නම් මේ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීමේ විශාල කාර්යභාරයේ මේ ආණ්ඩුවේ වගකීමක් ඉදිරියට අපි දකින්න ඕන. එහෙම කෙරුවේ නැත්නම් මේ ඉස්සරහට තියෙන ලෝක ආර්ථික අර්ධබුදය ඒ වගේම ලෝකයේ ආහාර පිළිබඳ තියෙන ඉල්ලුම ඒ වගේම ලෝක ආහාර වලට තියෙන විශාල බලපෑම තුළ නැවතත් මේ රටේ ආහාර අර්බුදයකට එහෙම නැත්නම් ආහාර ප්‍රශ්නයකට මේ රට මුහුණ දෙනවයි කියන එක මතක් කරමින් මේ සියලු වැඩ කටයුතු මං හිතන්නේ දැන් විශේෂයෙන්ම අනපනත් විශාල ප්‍රමාණයක් වෙනස් කරගෙන මේ ආණ්ඩුව අවශ්‍ය කරන පියවර වලට යනවා. ඒ සඳහා ඒ සහයෝගයේදී මේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ යම් ධනාත්මක පැත්තනුත් ඒවට සහයෝගයක් ලබා දුන්නොත් පමණයි මේ රටේ ඉදිරියේදී අපි මේ කරන වෙනස්කම් තුළ අපිට මේ රට ඉස්සරහට සහයෝගයක් ඇතුව දියුණු කරන්න පුළුවන් කියන එක මතක් කරමින් වේලාව ලබා දීම පිළිබඳව ඔබතුමනි ස්තුතිවන්ත වෙනවා.
ගරු පාටිල් අමරවිරය මෙතුමා
උඩ මන්ත්‍රීතුමියනේ ඔබතුමිය මයිදානේ මේ ඉස්සරහ සීට් එකේ හිටියනම් තමයි මේක වැඩි හොඳ මේ ඔබතුමිය කරපු කතාවකට මට මේ පිළිතුරු දෙන්න තියෙන. ඒ නිසා මං ඉල්ලා සිටිනවා ආය දවසේ කතා කරනවා නම් මමත් ඉන්දෙද්දිම කිව්වොත් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා. මේ ඔබතුමිය කියපු කාරණා කීපයක් පිළිබඳව මට මේ අහන්න ලැබුණේ මට ඇත්තට මං හිටියේ එහා වෙන සාකච්ඡාවක හිටියේ එහා කමිටි රූම් එකක. කෙසේ වෙතත් ඔබතුමිය කියලා තිබුණා මේ බඩගිනුගු වගාව සඳහා එක කාරණයක් කියලා තිබුණා. ඒකෙදී මේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවලටයි දෙන්නේ කියලා. ඇප්ලිකේෂන් නිකුත් කරන්න කියලා. එහෙම තමයි මම ජගත් පුෂ්කුමාර ඇමතුමා ඒක නිවැරදි කරලා තිබුණා. හරිනේ? එතුමා ඒකමම නිවැරදි කරලා තිබුණා.
මෙතන මේ පුතුවේ ඉඳලා ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න
අමාරුයි. හරි, කමන්නේ.
මුලසුනේ නීති රීතියක.
හරි, හරි. ඔබතුමියට ඒ අයිතිය තියෙනවා. මම කියන්නේ ඒකයි මේ මම පළවෙනියටම කියන්න ඕන මහජන නියෝජිතයන්ට ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ වගේ තෝරා ගැනීමකදී නම් ඉදිරිපත් කරන්න. ඔබතුමියටත් අයිතිය තියෙනවා. මම අනුරාධපුර රැස්වීමට ගියාම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගොවි සංවිධානයේ සභාපතිතුමා කිව්වා අපේ කණ්ඩායමක් මේ වැඩසටහනෙන් ඉවත් වෙලා තියෙනවා ඒ අයටත් ඒ අවස්ථාව දෙන්න කියලා. මං කිව්වා ඒ තියෙන ගොවි සංවිධානයේ ඔක්කොම එකතු කරලා මේ අයට දෙන්න. හැබැයි තෝරා ගැනීම අවසානේ කරන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තෝරා ගැනීම කරන්නේ ඒ ආයතනයට අදාළ නිලධාරීන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කළා තමයි තෝරා ගැනීම කරන්නේ. මහජන නියෝජිත ඕනම කෙනෙකුට දෙන්න පුළුවන්. දැන් අම්පාරේදී වීරසිංහ මන්තුමත් අපිට නම් මෙවනේ අපි කියලා තියෙනවා ගන්න කියලා.
චන්දසේන මන්තුමත්
ශිහාන මැතිතුමාට කිව්වා මේතුමා කිව්වා එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා. මම කතා කරලා කිව්වා ඉන්නව නම් එවන්න කියලා. මොකද අපි පැහැදිලිව කියන්න ඕන අපිට බඩඉරුණු නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා රජයේ ගෙනියන වැඩපිළිවෙළක්. ඒකදී ඕනම කෙනෙකුට ඒ අවස්ථාව තියෙනවා. මහජන නියෝජිතයන්ට තමන්ට ඉදිරිපත් වෙන යෝජනාවලියක් තියෙනවා නම් ඒක ලබා දීමේ අයිතියේ මහජන නියෝජිතයන් සියලුම දෙනාට තියෙනවා. හැබැයි මම අවසාන වශයෙන් උත් කිව්වා ඒ තෝරා ගැනීම කරන්නේ අපේ කමිටුවක් කරා නිලධාරීන් හරහා තමයි ඒ තෝරා ගැනීම කරන්නේ කියන එක මම ඉතාමත් පැහැදිලිව කියලා තියෙනවා.
ගරු ඇමතුමා මොකද කාලය පිළිබඳ ගැටලුවක්
තියෙනවා. හරි හරි. ඒ නිර්ණායකව නෑ ඔබතුමියගේ කාලය දු නැත්තම් ඔබතුමිය කියලා
මට උත්තර දෙන්න. මෙතන ගැටලුවක් තියෙනවා මේ පුටුවේ මම සිටීම. නමුත් මූලසුනේ කාර්යභාරය කළ යුතුයි.
හරි හරි. ඔබතුමා මම එකයි වැරදි විදිහට මේව හැන්සාඩ් ගත වෙන්නේ. එතකොට ඒ තෝරා ගැනීමේ කටයුත්ත ඒ නිර්ණායක වලට අනුව මිසක් වෙන කොහොමත් නෙමෙයි. ඒක ඕනම් පක්ෂයක කෙනෙකුට හෝ ඕනම සංවිධානයක කෙනෙකුට මේක දෙන්න පුළුවන්. ඊළඟට ඔබතුමිය තවත් කියලා දෙන්න මේ බඩිරු ගෙන්වීම සම්බන්ධව බදු සම්බන්ධව. මම කියන්න කැමතියි මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට කැමති කිසිම බදු මේ රට බඩිරු මේ රට නොගෙන ඉන්නවා නම් මම කැමතියි. මම කැමති ලංකාවට කිසිම රටකින් ගෙනල්ලා ඉන්නේ නැතුව මේක රුපියල් 300ට 400ට හරි බඩිරු යනනම් මම කෘෂිකර්ම අමාත්‍යවරයෙක් තියෙනවා. හැබැයි මම අමතක කරන්න බෑ මම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිය වගේම පස්සම්පත් බාරව ඉන්නෙත් මම. එතකොට මේ පහුගිය කාලෙම ඔබතුමියලා ඔක්කොම කතා කරලා කිව්වේ
බිත්තර මිල වැඩි ඇමතුමා මොකද සභාවේ කාලේ යනවා කතා කරන්න කට්ටිය ඉන්නවා
පොඩ කුකුල් මස් මිල වැඩි බිත්තර මිල වැඩි කියලා විතරක්
කිව්වා.
ඒ නිසා තමයි රුපියල් 10ට තමයි මේක ගියාවුත් දෙගෙනාවේ ටැක්ස් එක.
ෆෝනේ විසන්දි කරන්න සිද්ධ වෙනවා. ගරු පාටලි චම්පික ඇමතුමා ඔබතුමාගේ අවස්ථාව. ගරු මන්ත්‍රීතුමා ශාන්ත බණ්ඩාරතුමා. නෑ ඔබතුමා මේකට ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න මෙතන මුලස්සනේ කාර්යභාරය සිද්ධ කරන්න ඕනේ. මෙතන මම සිටීම තුළ මෙතන ගැටලුවක් තියෙනවා. ඔබතුමාට අවස්ථාව දුන්න ගරු ඇමතුමා. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමා කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ගරු
ඔබතුමාට අවස්ථාව දුන්නා. දැන් මෙතන නෑ ඔබතුමා සෑහෙන අවස්ථාවක් මම දුන්නා. දැන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව ගන්න. ඔබතුමා විශේෂ ප්‍රකාශයක් කරන්න. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවස්ථාව ගන්න.
ගරු
ඔබතුමා කෙටියෙන් අවසන් කරන්න.
ගරු සභාපතිතුමනි, අද උදෑසන මම මේ සභාවේ නැති වෙලාවේ මගේ නම සඳහන් කරමින් ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා චෝදනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ සම්බන්ධව මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. නාරම්මල ප්‍රාදේශ සභාව, බිංගිරිය ප්‍රාදේශ සභාව මහජන හමුවීම් සඳහා ලබා ගන්නවා කියන එක. ඒක ගරු සභාපතිතුමනි, පළාත් පාලන ආයතනවල වක්කීම දරන්නේ වර්තමානයේ පළාතේ ගරු ආණ්ඩුකාරතුමා. ආණ්ඩුකාරතුමා වයඹ පළාතේ හැම පළාත් පාලන ආයතන ප්‍රධානියෙකුටම දැනුම් දීලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා
ඉල්ලා සිටින්නේ ඉදිරිපත් කරන්න ගරු මන්ත්‍රීතුමා.
මම කැතියෙන් කියනනම් ඉල්ලා සිටින්නේ නම් ඒ අවස්ථාව ලබා දෙන්න
කියලා.
නෑ නෑ, ඒ අනිච්චෝදනාව ඊලා ඒ මොකද ඒ නිලධාරීන් බය වෙනවනේ. පාර්ලිමේන්තුවේ කතා කරාම ප්‍රාදේශ සභාවල ඉන්න ලේකම්වරු බය වෙනවා සභාපතිතුමනි. ඒක වැරද්දක් වගේ. එහෙම වැරද්දක් නෙමෙයි, නීත්‍යානුකූලව කරලා තියෙන්නේ. දෙක, මම රැස්වීමක් ප්‍රයත්නුවා. එතුමා කියලා තියෙන 150ක් විතර මන් දන්නේ ගණන් පුළුවන්ද කියලා 1500ක් විතර සහභාගී වුණා. ඒකට ආව රාජ්‍ය ඇමතිවරු 4 දෙනෙක්. ඒ රාජ්‍ය ඇමතිවරුන්ට තේ පානය කරන්න ප්‍රාදේශ සභාවේ ස්ථානයක් ගත්තා. හැබැයි ප්‍රාදේශ සභාවෙන් තේ කොළ ටිකක්වත් සීනි ටිකක්වත් යත්තේ නැහැ. ප්‍රාදේශ සභාවේ සතයක්වත් වේදම් කරන්න නැතුව ඒ පරිසරය පාවිච්චි කරා රජයේ ඉන්න ඇමතිවරු ඇතුළු කීප දෙනෙකුට තේ පානය කරා.
ඉතින්
ඒ නිසා ඒ වගේ දේවල් ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මම විපක්ෂ නායකතුමාට කියනවා කරුණා කරලා මේ අයට පාඩමක් කියලා දෙන්න, පන්තියක් කියලා
කොහොමද
කරන්න කියලා. සභාපතිතුමනි,
අපේ
දඹදෙණිය ආසනේ
පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා.
දඹදෙණිය ආසනේ හිටපු ඇමතිතුමා යූ.බී. විජේකෝම් මැතිතුමා සම්බන්ධීකරණ කමිටුව කරේ නාරම්මල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අනුර කුමාර දිසානායක මහත්තයා දඹදෙණිය ආසනේ සංවිධායක කියලා කෘෂිකර්ම වාරිමාර්ග ඇමති වුණාට පස්සේ සම්බන්ධීකරණ කමිටුව කරේ නාරම්මල ගොවි ජන සේවා කාර්යාලය. ඉතින් ඒ නිසා මේ රජයේ ඇමතිවරයෙකුට, රජයේ නියෝජිතයෙකුට ඒ ප්‍රදේශයේ තියෙන රාජ්‍ය ආයතනයක මහජනතාව හම්බෙන්න පුළුවන්. ඒ නිසා එතුමාලා කොළඹ වෙලා ඉන්නා මහජන හම්බුනේ නැතුණාට
අපි මහජන හම්බෙනවා. මන්ත්‍රීතුමා ඔබතුමාට තියෙනවා මිනිත්තු 8ක කාලයක්.
ගරු මූලස්නාරූඪ මන්ත්‍රීතුමනි, මම පළමු ස්තුතිවන්ත වෙනවා රාජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලු මන්ත්‍රීතුමාලට මේ වාර්තාව ඉදිරිපත් කිරීමට කිසිම බෙදීමකින් තොරව එකඟතාවය ලබා දීම ගැන. දැන් පළමුව මේ ගැසට් නිවේදනය, තිරිඟු පිටි පිළිබඳ ගැසට් නිවේදනය ගත්තාම ගරු රාජ්‍ය අමාත්‍යතුමා, මුදල් රාජ්‍ය අමාත්‍යතුමා මේ පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළෙත් ඒ කමිටුව ඉදිරියේ අවස්ථා දෙකකදී මේ ගැසට් නිවේදනය ගෙන එන එක කල් ගියා. මේ ගැසට් නිවේදනය අවසන් වෙන්න තිබුණේ අගෝස්තු මාසේ 15 වෙනිදා. දැන් ඒ ගැසට් නිවේදනයේ කාලය අවසන් වුණාට පස්සේ තමයි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ. ඒක නීත්‍යානුකූල ගැටලුවක් නැති වුණත් නිසි කලකදී ඒක ගේන්න බැරි වුණේ ඒ සම්බන්ධයෙන් වෙච්ච කරුණු කාරණාවල් තිබිච්ච අපහැදිලිකම නිසා. පළමුව සහල් මිල අඩු වෙලා තියෙන නිසා, වී මිලදී ගැනීමේ මිල අඩු වෙලා තියෙන නිසා මේ තිරිඟු පිටි මිල පාලනය කරලා ඒක ඉහළට ගන්න අරගෙන ඒකට බදු පනවලා සහල් ගොවිය ආරක්ෂා කරන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට මේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න ඕනේ කියලා කිව්වා. ඒතර මේ මිල ස්ථායීකරණයේ අරමුණ තමයි රට ඇතුලේ තියෙන තිරිඟු පිටි තොගවල ප්‍රමාණය අඩු කිරීම. ඒක තමයි මුදල් අමාත්‍යාංශයේ ස්ථාවරය. දැන් ඒක නම් ස්ථාවරය මේ ගැසට් නිවේදනයේ ගහපු ජූනි 14 වෙනිදා තිරිඟු පිටි තොග කොපමණ තිබුණාද කියන එක පිළිබඳ ගණන් බැලීමක් කරලා ඉන්න තිබුණා. එහෙම කිසිම ගණන් බැලීමක් කරලා නැහැ. ඒ අනුව මේ තොග ප්‍රමාණය අඩු වුණාද වැඩි වුණාද කියලා මුදල් ඇමතුමා කිසිම අවබෝධයක් මුතුමාගේ අමාත්‍යාංශයට නැහැ මේ මාස දෙක ඇතුළත. ඒ වගේම අගෝස්තු මාසේ 11 වෙනිදා වෙනකොට ධාන්‍යගත තිරිඟුත් ඒ වගේම අනිකුත් තිරිඟු පිටිත් එකතුව ටොන් 102කට අධික ප්‍රමාණයක් තොග තිබෙන බව වෙළඳ අමාත්‍යාංශය අපිට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව යම් හේකින් මේක මාසයකට 60,000ක් යන්නේ ඒ අනුව මාස 4කට අවශ්‍ය කරන තොග දැනට තිබෙනවා. සත් තොග අඩු වුණාය ඒ අඩුවීම නිසා ඇතිවන තත්ත්වය වාසිය ලැබෙනවාද කියන එක ගැන කිසිම ගණනය කිරීමක් කරන්න බෑ. ඒ වගේම මේ තුලින් අයථා ලාභයක් මේ සෙරණඩිබ ආයතනයට හා ප්‍රීමා ආයතනයට ලැබෙනවාය කියන චෝදනාව ගැන සලකා බලන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ බදු වැඩි කිරීමක් සිද්ධ වුණොත් එහෙම මේ ටොන් 102කට අධික ප්‍රමාණයට කොපමණ ආයතා ලාභයක් මේ ආයතනවලට ලැබෙනවාද කියන එක. ඒ ගැන අපි විස්තරයක් වෙළඳ අමාත්‍යාංශයෙන් ඉල්ලුවත් එම විස්තරය අපට ලබා දීලා නැති බවත් මුදල් කාර්ක සභාවට ලබා දීලා නැති බවත් කියනවා. ඒ වගේම තොග අඩු කිරීම නම් අරමුණ මේ සමාගම් දෙක තමයි රටේ තිරිඟු වෙළඳාමෙන් 80%කට වැඩි ප්‍රමාණයක් උපයන්නේ. ඒත් අනික 20 නවත්තලා මේ 80% විතරක් ඉඩ දීම එහෙම පුළුවන්ද තොග අඩු කරන්න කියන ගැටලුව එනවා. ඒ වගේම මම කියන්න ඕන මුදල් අමාත්‍යාංශයට ඒ කාරණේ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ තිරිඟු පිටි අපේ වෙළඳ අමාත්‍යතුමා හිටියා නම් හොඳයි, තිරිඟු පිටි කිලෝ රුපියල් 200 තියෙනවායි කිව්වා. නමුත් මම ගිහින් බැලුවා අපේ බත්තර මුල්ලේ කඩේකට, අද තිරිඟු පිටි තියෙන්නේ කිලෝ රුපියල් 225යි. එතකොට මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම අනුව ඍජුව තිරිඟු පිටි ගෙනාවා නම් සියලුම ලාභ අපේක්ෂා දීලා පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් රුපියල් 184.744කට. ඒක මේ වාර්තාවේ තියෙනවා. එතකොට මෙතන ඉඳන් මේ රුපියල් 40ක පමණ වාසියක් කවුද ලබා ගන්නේ කියන ප්‍රශ්නය. ටොන් 60,000කට. ඒ අනුව මාසයකට රුපියල් බිලියන 2.4ක ලාභයක් කවුද උපයන්නේ කියන එක ගැටලුවක්. ඒ වගේම ධාන්‍ය හැටියට ගේන තිරිඟු පිටි පරිවර්තනය කරලා ගන්න ඒවා රුපියල් 207.750කට වැළලවි කරන්න පුළුවන් කියලා තියෙනවා. නිසා මම හිතන්නේ අපේ වෙළඳ අමාත්‍යතුමා පියවර ගන්න ඕනි, මුදල අමාත්‍යාංශයත් පියවර ගන්න ඕනි. මේ අයථා ලාභය පාලනය කරලා අපි යෝජනා කරපු පරිද්දෙන් රුපියල් 198ට තිරිඟු පිටි අපේ ජනතාවට ලබා දෙන්න. ඒ වගේම මෙතන කතා වුණා මේ සීනි බදු වංචාව ගැන. ඒකත් මේ මුදල් කාරක සභාවේ ගරු අනුරාප අමාත්‍යතුමා ඉන්න කාලේ මතුවෙච්ච දෙයක්. ඊට පස්සේ ඒක කෝප ආයතනයෙන් මතු කරපු දෙයක්. මේක සිද්ධ වුණේ 2021 ජූනි මාසේ. ගාන රුපියල් බිලියන 16යි. මේක අය කරගන්න කියලා මේ පාර්ලිමේන්තු නියෝගයක් මුදල් අමාත්‍යාංශයට ගියා. ඒ අතරේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න නැති හින්දා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයෙක් වන සුනිල් හඳුන්නෙට්ටි මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවුවා. ඒ නඩුව තාම යනවා. දැන් මොකද්ද උත්තරේ? මේ මුදල් කාරක සභාව මේ බදු අය කරගන්නේ නැතිවීම ගැන අවුරුදු දෙකක් තිස්සේ මේ සීනි මුදලාල්ලට යට වෙලා ඉන්න එක ගැන උත්තරේ තමයි අර නඩුව නිසා මේ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න බෑ කියලා. ඒ අනුව මුදල් කාරක සභාවේ නඩුවට පෙනී සිටින නීතිඥයා වෙච්ච එම්.ඒ. සුමන්දිරන් මහත්තයා කිව්වා අපට දෙන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපට දෙන්න මුදල් අමාත්‍යාංශයෙන් එකඟතාවයක්. එහෙම එකඟතාවය අපි උසාවියට දැනුම් දෙන්නම්. එතකොට අපි නඩුව ඉවත් කරගන්නම්. ඒ අනුව බදු අය කරගන්න කියලා. මොකද නඩුව දාලා තියෙන්නේ බදු අය කරගන්න කියලා. දැන් කියලා තියෙනවා එවැනි එකඟතාවයක් අපට ලබා දෙන්න බෑ කියලා. මොකද මේ தත්ත්වය මේ රටේ ජාවාරංකාර පිරිසක් රුපියල් බිලියන 16ක් කෝටි 1600ක් වංචා කරලා නිදැල්ල ඉන්න අවුරුදු දෙකක් මෙච්චර රටේ ආදායම් පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න බැරි නම්
ඒ ව්‍යාපාරික පැලැන්තිය ඉන්නේ විල්මයක ඇතුළු ඒ ව්‍යාපාරික පැලැන්තිය ඉන්නේ රටේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් ඒක මේ රටේ ජනතාවගේ යුක්තිය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. මේ ගැන අනාගතයේදී මේ රටේ අපි දිගටම මේක ප්‍රශ්න කරනවා
කියලා කියනවා. මට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඊළඟට සිමෙන්ති. සිමෙන්ති වලට රුපියල් 100ක සෙස් බද්දක් දානවා කියලා තියෙනවා. සිමෙන්ති සම්බන්ධයෙන් ඇතිවෙච්ච වාර්තාව තමයි සිමෙන්ති වලින් රුපියල් 700ක පමණ ලාභයක් ලැබෙන බව. දැන් සිමෙන්ති ගණන් අපි ඒ පිළිබඳව ගණනය කිරීමක් කළා අපේ රේගු දෙපාර්තමේන්තුව විසින් සහ අපේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව තියෙන පර්යේෂණංශ විසින්. අනිවාර්යයෙන්ම පෝට්ලන්ඩ් කිලෝ 50ක සිමෙන්ති බෑග් එකක් රුපියල් 1859කට දෙන්න පුළුවන්. මේක 2600 දක්වා තමයි මිල නියම කරලා තියෙන්නේ. දැන් මේක 2100ට දෙනවා කියලා තියෙනවා. ඒ අනුව මම වෙළඳාමැතිතුමාගෙන් ඉල්ලා හිටිනවා අනිවාර්යයෙන්ම රුපියල් 2000ට ඉහළින් සිමෙන්ති විකුණනවා කියන්නේ මේ 1854 කියන්නේ සියලුම ආකාරයේ ගණනය කරලා ගත්ත අගයක් මුදල් අමාත්‍යාංශයේ එකඟතාවයේ මත. ඊට වැඩියෙන් මේක විකුණනවා කියන්නේම අනිවාර්යයෙන්ම බරපතල ලාභයක් මේ සිමෙන්ති සමාගම් දෙක තුනකට හිමි වෙනවා කියන එක. ඒ වගේම මේ රටේ ඉදිකිරීම් කර්මාන්තය ගැන බැලුවොත් විශේෂයෙන්ම මේකත් එක්ක ගැට ගැහිලා තියෙන යකඩ පිළිබඳ බැලුවත් මෙච්චරයි ටොන් එකකට අති විශාල ලාභයක් සමාගම් දෙක තුනක් විසින් උපයන බව අපේ ගණනය කිරීම වලින් අපිට පෙන්ලා තිබෙනවා. අද අපි ගත්තොත් මේ රටේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 2015 ඉඳන් 19 දක්වා හදන්න ගිය දුගී නිවාස හිමියන්ට දාලා තියෙන බිලියන් 60කට වැඩිය නැවතිලා තියෙන ගෙවල් 92000ක් සම්පූර්ණ කළා නැහැ. නාගරික සංවර්ධන අධිකාරිය දුගී ජනතාවට හදන්න දීපු ගෙවල් වලින් තට්ටු නිවාස 3000ක් හදලා නැහැ. මධ්‍යම පාන්තික නිවාස 2000ක් හදලා නැහැ. 2020 ඉඳන් 22කට තවත් 6000ක් හදලා නැහැ. අඩුම ගානේ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. මේ සිමෙන්ති හා වෙනත් ගොඩනැගිලි ද්‍රව්‍ය වල යුක්තිය ඉටු කළා මේ දුගී ජනතාවගේ අතරමඟ නවත්තලා තියෙන මේ ගෙවල් ලක්ෂ්‍යවත් හදන්න අපි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 2020 ඉඳන් 150කට වඩා කඩාවැටලා තියෙන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙවැනි බදු වලින් තවත් ගොඩනගන්න බෑ. මම වැදගත්ම කාරණේ කියන්න ඕනේ සිමෙන්ති වලින් දැනට කොට්ටේකට ඒ කියන්නේ කිලෝ 50කට රුපියල් 900කට ආසන්න බදු අය කරන බවත් කියන්න ඕනේ. ඒ වගේම අවසාන වශයෙන් මෙතන තියෙන මේ ෂෙරටන් මේ වෙල්කම් හොටෙල් ව්‍යාපෘතියකට කල් ඉල්ලලා ඒක ගැන අපේ ලොකු විරුද්ධත්වයක් නැහැ. නමුත් 2012 ඉඳන් ඇති කරපු ටාටා ව්‍යාපෘතිය, ඉම්පීරියල් ව්‍යාපෘතිය, ඒ අයට මේ ඉඩම් ලබා දුන්නේ තඹ දොයිතුවක් අය කරන්නේ නැතුව කොළඹ නගරයේ වටිනා ඉඩම් අද වෙනකන් තමන්ගේ ව්‍යාපෘති අවසන් කළා නැහැ. දැන් අවුරුදු 10කට ආසන්න කාලයක්. ඒ ගැන අපි BOI එකේ අවධානය යොමු කරනවා. ඒ වගේම වරාය නගරය ගැන ඉදිරිපත් කළා තියෙනවා. වරාය නගරය ගැන කියන්න ඕනි. ඉතාම වැදගත් සැලසුමක් අපි 2018 ගෙනාවා ශ්‍රකෝ කියන වාස්තු විද්‍යාත්මක සමාගමෙන්. අද ඉතා කනගාටුයි කියන්න පුංචි කඩ ගහලා තැඹිලි විකුණන තැනක් බවට වරාය නගරේ පත් කළා තියෙනවා. මේ රටේ මූල්‍ය නගරය හදන්න හිටපු තැන. ඒ ගැනත් අපේ කනගාටුව ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතිය ඔබතුමීට.
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමියනි, විනාඩි 7ක් තිබුණා, දැන් ඒක 5 වෙලා. 5 වෙලා කියන්නේ සංඛ්‍යාත්මකව. ගරු මුලසනාරුවට මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා මේ රට ආර්ථිකමය වශයෙන් ව්‍යසනයකට මුහුණ පාලා ඉන්න අවස්ථාවක ඒ ව්‍යසනයේ පීඩාව සමාජයේ විවිධ අංශවලට පැතිරිලා තියෙන වෙලාවක ඒ පීඩාව හේතු කොටගෙන විදුලිය ගාස්තුව ගෙවන්න බැරුව විදුලිය නැතුව ඉන්න මිනිසුන්ට අසරණ කරලා තියෙන වෙලාවක ජල බිල්පත් ගෙවන්න බැරුව ජලය නැතුව ඉන්න මිනිසුන්ට අසරණ කරලා තියෙන වෙලාවක තමයි අපි මේ අපනයන සහ වෙළඳාම් වැනි විෂයන් ගැන මේ ගරු සභාවේ සාකච්ඡා කරන්නේ. මීට පෙර කතා කරපු ගරු වෙළඳ හා පාරිභෝගික කටයුතු ඇමතිතුමා කිව්වා අපේ රටේ අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් මේ රට ඇතුළට එන්නේ නැහැ කියලා. එතුමා ඒ කතාවේදී කියනවා එහෙම වුණොත් නැවතත් මේ රටේ විදේශ විනිමය හිඟයක් ඇති වෙන්න පුළුවන්, අර්බුදයක් ඇති වෙන්න පුළුවන් කියලා. එතුමා මේ සභාවේ අවිල්ල ඕක කියලා වැඩක් නැහැ. එතුමා කැබිනට් මණ්ඩල සමාජිකයෙක්. එතුමාට වගකීමක් තියෙනවා අමාත්‍ය මණ්ඩලයට තුල සාකච්ඡා කරලා මේකට ප්‍රතිකර්මයකින්. අපි මේ සභාව තුල අනේක වාරයක් කියලා තියෙනවා විදේශ විනිමය පනත සංශෝධනය කරන්න. ඉන්දියාවේ තියෙන විදේශ විනිමය පනත හා සමාන පනතක් බවට එකපත් කරන්න.
අපේ තිබුණු පනත
රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා විසින් සංශෝධනය කරපු පනතක් දැන් තියෙන්නේ.
කලින් තිබිච්ච පනත තියෙනවා මාස දෙකක් හෝ තුනක් ඇතුළත අනිවාර්යෙන් තමන් උපයපු විදේශ විනිමය ලංකාවට ගෙනාව යුතු. නොගෙන આવොත් ඒක අපරාධමය වරදක් හැටියට සලකලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා ඒ වකවානුවේ විදේශ විනිමය උපයපු අපේ අපට එන කරුවන් ඒ තමන් උපයපු විදේශ විනිමය ප්‍රමාණය ඒ නිශ්චිත කාලය ඇතුළත මේ රටට ගෙනාවා. කොහෙවත් වෙනත් රටවල ඒවා පාක් කරලා තිබ්බේ නැහැ. නමුත් අපි මේ සභාවේ මේක අනේක වාරයක් අවධාරණය කළත් මේ වනතුරු විදේශ විනිමය පනතේ නියමානුකූල තත්වයට ගේන්න පියවර අරගෙන නැහැ. මේකටවත් ඕනකමක් නැත්තම් ඒකේ තියෙන අවශ්‍යතාවය පිළිගන්නේ නැත්තම් ඒ ලතෝන් ඇවිල්ලා මෙතන අපිට කියනෝ නම් අපිට කියන්නේ මොකෝ අපි ආණ්ඩුද අපිද කැබිනට් එකේ ඉන්නේ කැබිනට් ඇමති ඇවිල්ලා ඒ අඳෝනාව අපිට කියනෝ නම් මොකද්ද මේ විහිළුව ඒ විතරක් නෙවෙයි දැන් බලන්න අපේ විදේශ අපේ අපනයන ආදායම වැඩි වෙලාද අඩු වෙලාද මේ වගේ ආර්ථිකමය ව්‍යසනයකට පත්වෙච්ච රටක් මුලින්ම උත්සාහ කරන්නේ අපනයන ආදායම
කාලයක් තියෙනවා ඔබතුමාට
අපනයන ඒක තමයි පහ වෙනවා කියලා අපනයන ආදායම වැඩි කරගන්න නමුත් අපනයන ආදායම අඩු වෙනවා දවසින් දවස අඩු වෙනවා මේගොල්ලෝ කියනවා ලෝකේ ආර්ථික අර්බුදයක් යුරෝපයේ මිලදී ගැනීම හැකියාව අඩු වෙලා ඒ නිසා ඒක වෙලා නමුත් බංග්ලාදේශයේ අපනයන ආදායම අඩු වෙලාද හොයලා බලන්න ඇඟලුම් වලින් ඕනුණු පිපු ආදායම වැඩි වෙලාද අඩු වෙලාද අද ඇත්ත කතාව අපනයන ආදායම අඩු වෙන්න එක හේතුවක් අපනයන කර්මාන්ත කරුවන් ඔවුන්ට තිබුණා ස්වැට් කියලා පහසුකමක් ඔවුන් අමුද්‍රව්‍ය ගන්නකොට ඒවට බදින වැට් බද්ද එක්කා ඉක්මනින් පියව ගන්න දැන් IMF කියලා තියෙන ස්වැට් කියන මේ පහසුකම ඉවත් කරලා වෙනත් ක්‍රමයක් හදන්න වෙනත් ක්‍රමයක් හදනවා කියන්නේ ඔබතුමිය දන්නවා ඒ තමන් ගෙවපු වැට් එක නැවත අය කරගන්න ගියොත් ලංකාවේ කොච්චර කාලයක් ගත වෙනවද කියලා මේකෙන් වෙන්නේ අපනයන කරුවන් තවත් අධිර්ම අධෛර්යයටපත් වෙනවා අපනයන කර්මාන්ත කරුවන් ඒ නිසා මෙතන ලෙඩේට නෙවෙයි ප්‍රතිකාර දෙන්නේ ව්‍යසනය තව දුරටත් වර්ධනය කිරීමේ දිශාවටයි අරගෙන යන්නේ ඒකට ආණ්ඩුවක් ඕනේ නැහැ ඒකට මරාලයක් තිබ්බත් ඒක තමයි නිකන් හිකියත් වෙන්නේ අද මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන මේ දිශාවට කරුණා කරලා තව තවත් අපේ මහා ජනතාව දුකට විපතට ඛේද වාචකයට තව තවත් ඇදලා දාන්නේ නැතුව ගත යුතු නිවැරදි පියවර ගැනීම සඳහා කටයුතු කරන්න කියලා ඉල්ලා හිටමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා ඔබතුමියට බොහොම ස්තුතියි
ස්තුතියි ගරු ඉසුරු දොඩංගොඩ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමේනි මම ඔබතුමීට මගේ ස්තුතිය පළ කරන විශේෂයෙන්ම අද දිනේ සාකච්ඡාවට භාජනය වෙන ආනයන හා අපනයන පාලන පනත අතරේ රෙගුලාසී වගේම අපනයන සංවර්ධන පනත යටතේ නියමයන් වරාය නගර ආර්ථික කොමිෂන් සභා නියෝගයන් සහ ප්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියෝගයන් පිළිබඳ මේ පැවැත්වෙන විවාදයට එක් වෙන්නට මට අවස්ථාව ලබා දීම සම්බන්ධය. අපි දන්නවා අපේ ආර්ථිකය තිබුණු මට්ටමේ සිට ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙන අතරතුර කලින් කලට එන ප්‍රශ්න සඳහා මම හිතන්නේ අපිට නිසි විසඳුම් ලබා දීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම අපි දන්නවා වත්මනේ ඇතිව තිබෙන නියඟේ ඇතුළු මේ තත්ත්වයන් නිසා කෘෂි කර්මාන්තර වන බලපෑම් පිළිබඳ මම හිතන්නේ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම සහල් නිෂ්පාදනයට සහ අපේ අනාගත ආහාර සුරක්ෂිතතාවය සහ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යම් බලපෑමක් වෙනවා නම් ඒ ගැන මම හිතන්නේ දැන් සිටම සූදානම් වීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා යම් ආකාරයකින් මේ තත්ත්වයත් එක්ක අපේ ජල කළමනාකරණය ගැන අපේ අවධානය දැඩිව යොමු වීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට සහ ඒ වගේම මේ නියන් තත්ත්වය නිසා ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීම සඳහා යම් ක්‍රියාකාරී වැඩපිළිවෙලක අවශ්‍යතාවය මම හිතන්නේ අපිට මතුවලා තිබෙන අවස්ථාවක්. ඒ වගේම පානීය ජලය සම්බන්ධෙනුත් බලපෑම් එල්ල වෙලා තියෙනවා රජයේ විදියට මේ වෙනකොටත් ඒ සඳහා මැදිහත් වීම සිදු කරපු ආකාරය අපි දැක්කේ ඉතින් අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ පානීය ජලය පිළිබඳවත් මම හිතන්නේ මේ තත්ත්වයේ සමනය වන තුරු විශේෂ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි තේ කර්මාන්තයේ සම්බන්ධයෙන් වගේම අනිකුත් බවභෝග සම්බන්ධයෙන්ුත් අපේ අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. අපි දන්නවා විශේෂයෙන්ම සහල් ගැන අපි නිරන්තරයෙන් කතා කරනා වගේම අනිකුත් අපේ රටේ විශේෂයෙන්ම අපනයන ආදායම් උත්පාදනය කරන ව්‍යාපෘතීන් වගේම ඒ බවභෝග ගැනත් මම හිතන්නේ අපි සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. උදාහරණයක් විදිහට මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දගම ආසනය ගත්තත් තේ දළු කිලෝවක් සඳහා මේ වෙනකොට රුපියල් 185ත් 188ක වගේ මිලක් ඒ ආසන්නයේ අඩු වැඩි මිලක් මේ වෙනකොට ලැබෙනවා. ඉතින් අපි දන්නවා ඩොලරය වෙනස් වීමත් එක්ක මේ තත්ත්වය පෙරට වඩා වෙනස් වුණත් පැවති මිල හා සාපේක්ෂව අපි දන්නවා පොහොර ඉතාමත්ම ඉහළ මිලකට තමයි මිලදී ගන්න අවස්ථාව ලැබිලා තිබුණේ. හැබැයි මේ වෙනකොට විශාල වශයෙන් පොහොර මිල අඩු වෙලා අපි දන්නවා තේ පොහොර මේ වෙනකොට රුපියල් 6000ක් 12000ක් වගේ විවිධ වර්ගයන්ගේ විවිධ කාණ්ඩයන්ගේ පොහොර ඉතාමත්ම අඩු මිලක් දක්වා පැවති තත්ත්වය හා සාපේක්ෂව පැමිණලා තියෙනවා. හැබැයි අපි දන්නවා විශේෂයෙන්ම මේ ගුණාත්මකභාවයෙන් යුතු තේ දළු නිෂ්පාදනය වගේම එම කර්මාන්තයේ නිරත ජනතාව සඳහා නිසි ආදායමක් ලැබීමත් ඉතාමත්ම වැදගත් කියන කාරණේ මෙහිදී සඳහන් කළ යුතුයි. ඉතින් සෑම අවස්ථාවකම අපි දන්නවා මේ තේ දළු මිල සහ පොහොර මිල අතර ජනතාවට වාසිදායක ගැළපීමක් පැවතීමත් ඉතාමත්ම වැදගත් හොඳ ආදායමක් ලැබීම සඳහා. ඒ වගේම කුරුඳුත් ඒ ආකාරයෙන් තමයි අපි දන්නවා කුරුඳු තලන එහෙම නැත්නම් කපන උදවිය වගේම කුරුඳු ඉඩම් හිමියන් භාගය දෙකෙන් එක තුනෙන් එක විවිධ ප්‍රදේශ අනුව බෙදා ගැනීම සිදු කරනවා. ඉතින් નિયમિત මිලක් මේ අයට ලැබුණේ නැත්නම් අපි විශ්වාස කරනවා ඒ අය අධෛර්යමත් වන්නට පුළුවන් මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතව මේ ඒ වගේම කුරුඳු ආශ්‍රිත ඒ වගාවන් සඳහා යොමු වීම සඳහා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි දන්නවා රජයේ විදියට මේවා සඳහා පූර්ණ කාලීනව මැදිහත් වීමක් පූර්ණ වශයෙන් මැදිහත් වීමක් කරන්න නොහැකි වුණත් යම් ආකාරයක මැදිහත් වීමක් කිරීම මම හිතන්නේ වැදගත් විශාල විදියට මේ මිල අඩුවීම වගේ කරුණු කාරණා වළක්වා ගැනීම සඳහා. ඒ වගේම අනිත් අතට අපි දකිනවා විශේෂයෙන්ම උද්දමනයේ මේ වෙනකොට තනි අගයක් දක්වා අඩු වෙලා තිබෙනවා. ආහාර කාණ්ඩ උද්දමනය විශාල වශයෙන් පැවති තත්ත්වයන් හා සාපේක්ෂව අඩු වෙලා තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරන්නේ තවමත් පාරිභෝගිකයන්ට මේ සහනය මේ ආකාරයෙන් නිසි ආකාරයෙන් ලැබෙනවායි කියන කාරණේ. විශේෂයෙන්ම අපි දැක්කා ඉන්දියාව ලූණු සඳහා බද්දක් පනවපු දවසට පසුදිනම අපේ ලූණුවල මිල විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න නැත්නම් වෙළඳුන් කටයුතු කරපු ආකාරය. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ වෙළඳ ප්‍රජාවගෙනු තිල්ල හිටන කාරණේ තමයි සෑම අවස්ථාවකම තමන්ට සාධාරණ ලාභයක් තියාගෙන පොදු ජනතාවට ලබා දිය හැකි උපරිම සහනය ලබා දෙන්න කියන කාරණේ. විශේෂයෙන්ම අපි දන්නවා උද්දමනය අඩුවීමේ වාසිය වගේම ආනයන සීමා ඉවත් කිරීමේ වාසිය නිසි පරිදි ජනතාවට ලැබුණොත් මම විශ්වාස කරනවා ජනතාවගේ ජීවන මට්ටම යහපත් කිරීම සඳහා එය තවදුරටත් උපකාරයක් වේවි කියන කාරණේ. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආනයන සීමාවන් මේ වෙනකොට බොහෝමයක් ඉවත් කරමින් තිබෙනවා. අපි දැක්ක පහුගිය සති කිහිපය ඇතුළතත් මේ ආනයන සීමා බොහෝමයක් ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන ආකාරය. ඉතින් අපි විශ්වාස කරන මේ ඉවත් කරනවා හා සමානවම මේවා අවභාවිතා කිරීම හරහා යලිත් අපි පැවති තත්ත්වයන් දක්වාම ඇද වැටෙන්නට පුළුවන්. ඒ නිසා අපි රටට අවශ්‍ය දේ නිසි ආකාරයෙන් ආනයනය කරන අතරතුර අනවශ්‍ය දේවල් ආනයනය කිරීමෙන් වැළකීමත් මම හිතන්නේ දීර්ඝ කාලීනව මේ අපි පැවති ආර්ථික තත්ත්වයෙන් ගොඩේම සඳහා ඉතාමත්ම වැදගත්. ඒ වගේම විශේෂයෙන් වචන කීපයක් සඳහන් කරන්නට කැමති අද මේ තිබෙන යෝජනාවලත් සඳහන් වෙන සංචාර කර්මාන්තයේ ආශ්‍රිතවත් මේ ගැන සඳහන් වෙනවා. ඉතින් අපි දන්නවා විශේෂයෙන් සංචාර කර්මාන්තයේ විශාල පිබිදීමක් අපි දැක්ක පහුගිය කාල සීමාව තුළ. විශේෂයෙන්ම පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ යාම වගේම අපි විශ්වාස කරනවා ඒ අයට තියෙන පහසුකමුත් තවදුරටත් වැඩි විය යුතුයි. අපි දන්නවා සංචාරක හෝටල් වගේම හෝම් ස්ටේ වැනි සාමාන්‍ය පොදු මහ ජනතාවටත් යම් ආදායමක් ලැබෙන ක්‍රමවේදයන් තවදුරටත් පුළුල් කිරීම මම හිතන්නේ මේ පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙන යම් වැඩිවීමකට මුහුණ දිය හැකි ආකාරයට සහ ඒ වාසිය සාමාන්‍ය පොදු මහ ජනතාවටත් ලැබෙන ආකාරයට අපි ඒ වැඩ කටයුතු සිදු කළ යුතුයි. ඒ වගේම අපි බජට් ටුවරිස්ට් එහෙම නැත්නම් බෑක්පැකර්ස්ලා ගැන කතා කරනා වගේම හයි එන්ඩ් ටුවරිස්ට්ලා එහෙම නැත්නම් විශාල මුදලක් වියදම් කරලා ඒ පහසුකම් බලාපොරොත්තු වෙන සංචාරකයන්ට හැකි උපරිම ප්‍රමාණයක් අපේ රටට ගෙන ඒම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කිරීම මම හිතන්නේ වැදගත්. ඒ සඳහාත් අවශ්‍ය පහසුකම් රටක් විදියට නිර්මාණය කිරීම සඳහා මම හිතන්නේ කාලය එළඹ තිබෙනවා කියන කාරණේත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඒ වගේම ඒ ශේෂ්ත්‍රය ගැන පුහුණු ශ්‍රමිකයන් විශේෂයෙන්ම අපේ රටේ කීර්ති නාමය ආරක්ෂා වෙන විදියට ඒ ගැන ක්‍රමවත් පාඨමාලා සහිතව ඉදිරියේදී එන පුරප්පාඩු සඳහා සුදුසු පුහුණු ශ්‍රමිකයන් රටේ නිර්මාණය කිරීම සඳහා මම හිතන්නේ වැඩ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
ඒ වගේම අපි සාම්ප්‍රදායිකව අපේ රටේ ප්‍රසිද්ධ සංචාරකින් එන ස්ථානවලට අමතරව නව ස්ථාන හඳුනා ගැනීම සඳහා මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක අපි විශ්වාස කරනවා මේවා නිසි ආකාරයෙන් ප්‍රචාරණය කිරීම වගේම එම ස්ථානයන් ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීම ඉතාමත් වැදගත්. අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය වලිනුත් ඇල්ල ඒ වගේම නෙළුම් කුළුණ ආදී මේ සංචාරකින් එන ස්ථාන සඳහා යම් යම් පුද්ගලයන් හානි සිදු කරලා තිබුණු ආකාරය. ඉතින් මේ තත්ත්වයන්ගෙන් බැහැර වෙලා මේවා ආරක්ෂා කිරීම සඳහා අනාගතය වෙනුවෙනුත් ඒ වගේම මේ නව හඳුනා ගන්නා සංචාරක ස්ථාන නිසි ආකාරයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා මම හිතන්නේ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්ය කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම තමයි රටට ගැළපෙන සහ අනාගතයට ගැළපෙන ආයෝජන රට තුළට ගෙන ඒම සඳහාත් මං හිතන්නේ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම යටිතල පහසුකම් ගොඩනැගෙන ඒ වගේම රටේ ශ්‍රම බලකායට අවශ්‍ය රැකියා අවස්ථාවන් උදා වෙන ආයෝජනයන් රටට ගෙන ඒමත් ඉතාමත්ම වැදගත්. ඒ වගේම නව තාක්ෂණ යොදා ගැනීම සඳහා අපි දන්නවා අපේ සමස්ත රාජ්‍ය සේවයෙන් සැලකිය යුතු ප්‍රමාණයකට මේ වෙනකොට තාක්ෂණය සම්බන්ධ ඒ උපකරණ භාවිතා කිරීම සඳහා දැනුම තියෙනවා. ඒ වගේම රටේ සමස්ත ජනතාවගෙනුත් සැලකිය යුතු ප්‍රමාණයකට ඒ දැනුම තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අපි ලිපි වෙනුවට ඊමේල් තාක්ෂණය යොදා ගන්නා වගේම මුදල් ගනුදෙනු සඳහා අපි නෝට්ටු වෙනුවට කාඩ් පත් ඇතුළේ තාක්ෂණය යොදා ගන්නා වගේම ප්‍රවාහන ශේෂ්ත්‍රය සඳහා ඒ නව තාක්ෂණික මෙවලම් යොදා ගන්නා වගේම මේ තාක්ෂණයත් එක්ක බද්ධ වීමත් එක්ක ඒ අයගේ තොරතුරු පද්ධතීන් නිසි විදිහට ගබඩා කරන්න ඒව අස්ථානගත වීම වළක්වා ගන්න දීර්ඝ කාලයක් තිස්සේ රටේ ජනතාවගේ තොරතුරු පද්ධතීන් වගේම නිසි ක්‍රමවේදයක් එක්ක මේ තාක්ෂණය බද්ධ කරලා මම විශ්වාස කරන විශාල වැඩකොටසක් අපිට රටක් විදිහට කළ හැකි කියන කාරණේ වගේම අවසාන වශයෙන් දීර්ඝ වශයෙන් කතාබහට ලක් වුණා තිරිඟු පිටි සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා සාමාන්‍ය පොඩි මහජනතාවගේ අඩු ආර්ථික තත්වයකින් ජීවත් වෙන මහජනතාවගේ ආහාරයක් තමයි විශේෂයෙන් මේ තිරිඟු පිටි ආශ්‍රිතව අපි ලබා ගන්න. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ අරමුණ විය යුත්තේ මේ සියලු දෙනාගේ අරමුණ විය යුත්තේ අවසාන වශයෙන් පොදු මහජනතාවට මේ ලාභය ලැබෙන ආකාරයෙන් කටයුතු කිරීම. ඒ නිසා ඒ කාරණේත් කාලය අවසන් නිසා තවදුරටත් කරුණු කාරණා තිබුණත් කෙටි හෝ කාලයක් ලබා දීම ගැන ඔබතුමිට ස්තුතිය පළ කරමින් මගේ කතාව මම අවසන් කරනවා.